ආයවනාදන දුවේ පුතේ, අදත් අපි රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර තුලින් ඔබ හමු වෙනවා. 10 ශ්‍රේණියේ ජීවනික ලාක්ෂණික පාඩම යටතේ තවත් පාඩමක් ඉදිරිපත් කරන්න. අපි පහුගිය පාඩම් වලින් සාකච්ඡා කරා පුතේ, ජීවනික ලාක්ෂණික යටතේ සෛලිය සංවිධානය, පෝෂණය සහ ස්වසනය කියන ලක්ෂණ පිළිබඳව. ඒතර අපි කිව්වා සෛලිය සංවිධානයක් දක්වන්නේ ජීවීන් පමණයි, පෝෂණය කියන ක්‍රියාවලිය සිදු කරන්නේ ජීවීන් පමණයි සහ ස්වසනය කරන්නේත් ජීවීන් පමණයි කියලා. ඉතින් අපි අද සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා මුලින්ම උද්දීප්තතාව හා සමායෝජනය කියන එක. අපි සාකච්ඡා කරා සජීවින ජීවනික ලක්ෂණයක් තමයි උද්දීප්තතාව හා සමායෝජනය. ඉතින් පුතේ මොකද්ද මේ උද්දීප්තතාව හා සමායෝජනය කියලා කියන්නේ? අපි දන්නවා ජීවීන් පරිසරය සිදුවන වෙනස් වීම වලට ක්‍රියා කරනවා, නැත්තම් ප්‍රතිචාර දක්වනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි කකුලේ කටුවක් කරුත් මොකද කරන්නේ? වහාම අපි කකුල ඉවත් කරගන්නවා නේ, කකුල අයින් කරගන්නවා. ඔයාලා පාරේ යනකොට කවුරු හරි අප්පුඩියක් ගහලා කතා කරනවා. ඊට මොකද කරන්නේ ඔයාලා? ඔබේ ඔළුව හරවලා බලනවා නේද? ඔළුව හර බලනවා, කවුද මේ අප්පුඩියක් ගහලා කතා කරේ කියලා. එයාගම ඔයා අපිට මොකද ඔයාලා රෙදි මදිනවනේ. රෙදි මදෙදි බැරි වෙලාවත් ඔයාලගේ අත රත්තු ස්ත්‍රීකේ ගැටුනොත් මොකද කරන්නේ? අපි වහාම අපි අත ඇදලා ගන්නවා. මේ කියන්නේ අපි මේ පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ප්‍රතිචාර දක්වනවා. එතකොට මෙන්න මේ විදිහට බාහිරව අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීමක් අපි හඳුන්වනවා සංවේදනයක් කියලා. සංවේදනයක් කියලා. එහෙම නැත්නම් හැබැයි මෙන්න මේ බාහිර පරිසරයෙන් වෙනස් වීමක් නැතහොත් සංවේදනයක් යම් ප්‍රබලතාවකින් යුක්ත වෙන්න වෙනවා. හේතුව ඒ සංවේදනය අපේ සංවේදී ඉන්ද්‍රියන් වලට ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. හැකියාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ නිසා කිසියම් සංවේදනයක් යම් ප්‍රබලතාවකින් යුක්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජීවීන්ට එතන ප්‍රචාර දක්වන්න බෑ. එතකොට මෙන්න මේ විදිහට යම් ප්‍රතිචාරයක් ඇති කරන සමත් වෙනස් වීමක් අපි උත්තේජයක් කියලා කියනවා. මොකද්ද? දැන් අපි සරලව කියන්න පුළුවන් බාහිර හෝ අභ්‍යන්තර පරිසිදුන වෙනස් වීමක් අපි උත්තේජයක් කියලා හඳුනනවා. උත්තේජයක් කියලා කියනවා. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදු වෙන වෙනස් වීමක් අපි නැත සංවේදනයක් උත්තේජයක් ලහ දුන්නා. එතකොට පුතේ මෙන්න මේ උත්තේජ ලබා ගන්න අපේ දේහයේ තියෙන සංවේදී ඉන්ද්‍රියන් මොනවද? තියෙන සංවේදී ඉන්ද්‍රියන් ඇස, කන, නාසය, දිව හා සම නේද? පංචේන්ද්‍රියන් කියලා කියන්නේ නේද? අපි ඇසෙන් පෙනීම සිදු කරනවා, කනෙන් ඇසීම, නාසයෙන් ආග්‍රහ නැත්නම් ගඳ සුවඳ, දිව රස, සම ස්පර්ශය. හේදි ස්පර්ශ කිව්වහම අරලු ස්පර්ශය, සියුමි ස්පර්ශය, වේදනාව, පීඩනය, උණුසුම, සිසිලස වගේ මෙන්න මේ උත්තේජයන් බොහෝ ගණනක් සමමගින් සංවේදනය කරනවා. එතකොට ඔන්න අපි කිව්වා බාහිර පරිසිදු වෙනස් වීමක් හෝ බාහිර හෝ අභ්‍යන්තර පරිසිදු වෙනස් වීමක් උත්තේජයක්. මෙන්න මේ උත්තේජ ලබා ගැනීම සඳහා තියෙන අපි කියන සංවේදී ඉන්ද්‍රියන් කියලා. සංවේදී ඉන්ද්‍රියන් පහයි. සංවේදී ඉන්ද්‍රියන් පහයි මොනවද? ඇස, කන, නාසය, දිව හා සම. ඒතර පුතේ මෙහිදී උත්තේජ වශයෙන් එක ආලෝකේ ක්‍රියා කරන්න පුළුවන්, නැත්නම් ශබ්දේ ක්‍රියා කරන්න පුළුවන්, නැත්නම් රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, නැත්නම් යාන්ත්‍රික කම්පනයක් වෙන්න පුළුවන්. ඒතර උත්තේජයක් වෙන්න පුළුවන් මොකද්ද? ආලෝකය, ශබ්දය, රසායනික ද්‍රව්‍යයක් හෝ යාන්ත්‍රික කම්පනයක් වෙන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ බාහිර පරිසරයෙන් වෙනස් වීම නැත්නම් උත්තේජ වලට ක්‍රියා කිරීම නැත්නම් දක්වන ප්‍රතික්‍රියාව අපි කියන ප්‍රතිචාරය කියලා. මොකද්ද? උත්තේජ වලට දක්වන ප්‍රතික්‍රියාව නැත්නම් පරිසරයෙන් වෙනස් වීමට ක්‍රියා කිරීම අපි ප්‍රතිචාර දැක්වීම ලෙස හඳුන්වනවා. මොකද්ද? ප්‍රතිචාර දැක්වීම ලෙස අපි හඳුන්වනවා. ඒතර ඔන්න අපි කිව්වා බාහිර හෝ අභ්‍යන්තර පරිසිදුන වෙනස් වීමක් උත්තේජයක් එතකොට ජීවීන් මෙන්න මේ උත්තේජවලට ක්‍රියා කරනවා. ඒක අපි කියන ප්‍රතිචාරයක් කියලා. එතකොට පුතේ අපි මෙන්න මේ ක්‍රියාවලිය නැත්තම් බාහිර හෝ අභ්‍යන්තර පරිසරයෙන් පැමිණ උත්තේජවලට ප්‍රතිචාර දැක්වීම නැති හැකියාව අපි කියනවා උද්දීප්තතාව කියලා. මොකද්ද? බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීම නැති හැකියාව අපි කියනවා උද්දීප්තතාව කියලා. එතකොට මෙන්න මේ උත්තේජන ප්‍රතිචාර දැක්වීමේදී උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය අපි කියන සමයෝජනය කියලා. උදාහරණයක් ගමුකෝ අපි. අර කකුලේ කටුවක් කරන එක. ඒතර මෙතන උත්තේජය වුණේ මොකද්ද? කකුලේ කටුවක් ඇනීම. ඒතර මේ උත්තේජ ලබා ගත්තේ මොකද්ද? සම. ඒතර අපේ ප්‍රතිචාරය මොකද්ද? කකුල ඉවත් කර ගැනීම. නේද? ප්‍රතිචාරය ඒක. කකුල ඉවත් කර ගැනීම. ඒ තමයි ප්‍රතිචාරය. එතකොට මෙන්න මේ උත්තේජන ප්‍රතිචාර දැක්වීමේදී පුතේ විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය වැදගත්. උදාහරණයක් දැන් කකුලේ කටුවක් ඇනුණා. නේ? එතන මේ කකුලේ කටුවක් ඇනුණා කියන එක සංවේදනය කරලා ඒක හඳුනා ගන්න පුතේ අපේ මධ්‍ය ස්නායු පද්ධතිය අරගෙන යනවා. ඒ කියන්නේ මොළේ සහ සුසුම්නාව වෙත. එතන මොළයෙන් තමයි අපේ කකුලේ කටුවක් ඇනුණා කියන එක හඳුනා ගන්නෙ. එතකොට මේ උත්තේජයට දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලා තීරණය කරන්නේ අපේ මොළේ මගින්. එතන මොකද කරන්නේ? මොළේ පණිවිඩයක් දෙනවා. හා කකුල වහම ඉවත් කරගන්න කියලා. එතකොට මේ පණිවිඩය අරන් යන්න ඕනේ. කකුල උස්සන්නේ කොහෙන්ද පුතේ? කකුලේ පේශි වල ආධාරයෙන්. නේද? එතකොට මෙහිදී සම මොළය කකුලේ පේශි අතර සම්බන්ධීකරණය පවත්ව ගන්න ඕනේ. මේක අපි කියනවා සමායෝජනය කියලා. මොකද්ද? සමායෝජනය කියලා අපි කියනවා. තවත් උදාහරණයක් ගමුකෝ. දැන් අපි කවර පාර යනකොට කවුරු හරි අපිට අපි යන ගමන අපුරියක් ගැන අපිට කතා කරනවා. නේද? දැන් මොකද කරන්නේ? අපි ඔළුව හරවලා හිස හරවලා බලනවා. ඒතර මෙතන උත්තේජය මොකද පුදේ? අත්පොඩි හඬ. නේ? අත්පොඩි හඬ. ඒක ඒක ප්‍රතිග්‍රහණය කරේ ලබාගත්තේ කන මගින්. නේ? ඒතර අපේ ප්‍රතිචාරය මොකද්ද? ඔළුව හැරවීම. නැන්ද ඒතර ඔළුව හරවන්න අපි යොදාගන්නේ මොකද්ද? මෙන්න මේ බෙල්ලේ පේශි. ගෙලේ පේශි මගින් තමයි අපි ඔළුව හරවන්න ඔළුව චලනය කරන්නේ. ඒතර පුතේ මෙහිදී අන්න මොකද්ද? උත්තේජය කණෙන් ලබා ගත්ත කණෙන් ලබන උත්තේජය අරන් යන්න ඕනේ මධ්‍ය ස්නායු පද්ධතියට මොළයට. ඒතර යා මොළයෙන් තමයි හඳුනාගන්නේ මේක අත්පොඩි ගැහුවා. ඒතර යා තමයි තීරණය කරන්නේ මොළයෙන් තමයි තීරණය කරන්නේ. එහෙනම් ඔන්න ඔළුව හරවලා බලන්න කියන්නේ. එතකොට අන්න කණෙන් ලබා ගත්ත උත්තේජය මොළයට අරන් යන්න ඕනේ. ඒතර මොළෙන් තීරණය කරනවා මේකට ඔළුව හැරවීම තමයි ප්‍රතිචාරය කියන එක. එතකොට ඒ ප්‍රතිචාරය දැක්වීම අවශ්‍ය පණිවිඩය ඔබේ බෙල්ලේ පේශි වලට අරගෙන යනවා. නේද? එතකොට මෙන්න මේ විදිහට උත්තේජන ප්‍රචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රියන්ට සම්බන්ධීකරණයට අපි කියනවා සමායෝජනය කියලා. දැන් මම හිතන්නේ ඔබට මේ උද්දීප්තතාව හා සමායෝජනය කියන එක පැහැදිලි ඇති. නේද? උද්දීප්තතාව කියලා අපි කිව්වා බාහිර හා අභ්‍යන්තර පරිසරෙන් ලැබෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීම නැති හැකියාව. බාහිර හා අභ්‍යන්තර පරිසරෙන් පැමිණ උත්තේජවලට ප්‍රතිචාර දැක්වීම නැති හැකියාව උද්දීප්තතාව. එතකොට මෙන්න උත්තේජන ප්‍රතිචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය අපි සමායෝජනය කියලා කිව්වා. නේද? සමායෝජනය කියලා අපි කිව්වා. එතකොට මිනිසා විතරක් නෙමේ පුතේ. අනෙකුත් ජීවීනොත් උත්තේජන ප්‍රතිචාර දක්වනවා. දැන් බලන්නවා සමහර කෘමීන් අඳුරට ආකර්ෂණය වෙනවා. සමහර කෘමීන් ආලෝක දිතර පියාඹනවා. නේද? දැන් සතුන් විතරක් නෙමේ පුතේ. ශාකත් උත්තේජන ප්‍රතිචාර දක්වනවා. ශාකත් උත්තේජන ප්‍රතිචාර දක්වනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා දන්නවා මේක පොඩි කාලේ කරනවා සෙල්ලමුණත් කරලා බලනවා නේද? මොකද අපි නිදිකුම්බා ශාක පාත්‍රය ස්පර්ශ කළොත් නැත්නම් නිදිකුම්බ ගහක ස්පර්ශ කළොත් මොකෝ වෙන්නේ? ඒ ශාක පාත්‍ර හැකිලෙනවා. නේද? නිදිකුම්බා ශාක පාත්‍ර ස්පර්ශ කළාම ඒවා හැකිලෙනවා. ඒ කියන්නේ මේක ස්පර්ශයේ සංවේදී. ආපටිකලක් ගියම පත්‍ර දිගහැරෙනවා. ඒ වගේම තෝර සියඹලා කතරමුණුග වගේ ශාකවල පත්‍ර රාත්‍රියේ වුණ හැකිල්ල යනවා. නේ? රාත්‍රියේ මේ පත්‍ර හැකිලෙනවා. හවස්තරේ මේ පත්‍ර හැකිලෙනවා. ඔයාලා මේක දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ ශාක ආලෝකයේ සඳහා සංවේදී. නැවතත් උදේට මේ පත්‍ර දිගහැරෙනවා. නේ? ඒතර අපි දන්නවා මල් උදේට පිපෙනවා. පුෂ්ප උදේට පිපෙනවා. හවස්සේදී මල් අපව හැකිලනවා, පර වෙනවා. නේද? එහෙනම් මේ මල් පිපීම කියන එකත් එහෙමනම් සමහර මල් පිපීම කියන එකත් ආලෝකයට සඳහා සංවේදී වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට පුතේ අපි සාකච්ඡා කරා උද්දීප්තව හා සමායෝජන කියන්නේ මොකද්ද කියන එක. ඔබට පැහැදිලි ඇති දැන් උද්දීප්තව හා සමායෝජන කියන ක්‍රියාවලිය මොකද්ද කියන එක. ඒතර උද්දීප්තව හා සමායෝජන කියන ක්‍රියාවලිය පුතේ ජීවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ලක්ෂණය. අත්‍යවශ්‍ය ලක්ෂණය. අපි අනිවාර්යයෙන්ම අපේ ජීවය පවත්වා ගැනීමට නම් උත්තේසඳා ප්‍රචාර දක්විය යුතුමයි. ඒතර අපර උත්තේස කිසියම් ජීව උත්තේස ප්‍රචාර දක්වන්න බැරි නම් ඒ ජීවගේ පැවැත්ම තහවුරු කරන්න බැහැ. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරමු ජීවීන්ගේ තවත් ලක්ෂණයක් වෙන බහිස්රාවය. බහිස්රාවය අපි ඉංග්‍රීසියෙන් කියනවා excretion කියලා. මොකද බහිස්රාවය කියලා කියන්නේ? අපි දන්නා පුතේ සියලුම ජීවීන් පරිසරයෙන් ද්‍රව්‍ය ලබාගෙන ඒවා තමට අවශ්‍ය ප්‍රයෝජනවත් ශක්තිය බරපත් කරගන්නවා. හැබැයි මේ ක්‍රියාවලියේදී ප්‍රයෝජන නොගත් ද්‍රව්‍ය ඉතුරු වෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලියේදී අපිට ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය නිපද වෙනවා. කියන අපද්‍රව්‍ය කියලා කියන්නේ අපද්‍රව්‍ය නිපද වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ ජීවක් ක්‍රියාවෙන් සෛලිය තුසදුන ක්‍රියාවට ප්‍රතිඵලයක් විදිහට සෛලිය ක්‍රියාවට ප්‍රතිඵලයක් විදිහට නිපද වෙන අපේට ප්‍රයෝජනවත් නොවන අපේ දෙහෙට ප්‍රයෝජනවත් නොවන අපද්‍රව්‍ය යලි පරිසරයට බැහැර කරන්න ඕන. නේ අපේ ජීවීන් විදිහට සෛලිය ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට අපේ දේහය තුල නිපද වෙන ප්‍රයෝජනවත් නොවන ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ද ප්‍රයෝජන නොගත් ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ පුතේ? එහෙම නැතුනොත් එහෙම මේ ද්‍රව්‍ය ජීවීන්ගේ සිර තුළ එකතු වෙලා විෂ සහිතත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ජීවීන්ට හානි කරයි. එතකොට පුතේ මෙන්න මේ විදිහට රසායනික හා කායික ක්‍රියාකාරකම් සියල්ල නැත්නම් මේ රසායනික හා කායික ක්‍රියාකම් සියල්ල එහෙම නැත්නම් අපි කියනවා සෛල තුල සිදුවන ගොඩනැගීම් හා බිඳදැම් එකතුව බිඳදැමීම් එකතුව පරිවෘත්තිය කියලා. මොකද්ද පරිවෘත්තිය? මේ පරිවෘත්තිය මොකද්ද? පරිවෘත්තිය කියලා කියන්නේ සෛල තුල සිදුවන ගොඩනැගීම් හා බිඳදැමීම් එකතුව. නේ? දැන් උදාහරණයක් ගොඩනැගීම් ප්‍රවාහ සංශ්ලේෂණයේදී ද්‍රව්‍ය ගොඩනැගෙනවා. නේ? නව ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ශ්වසනයේදී මේ ද්‍රව්‍ය නැත්නම් ග්ලූකෝස් බිඳ වැටෙනවා. එතකොට මෙන්න මේ ශ්වසනය සහ ප්‍රවාහසංසේන ක්‍රියාවලිය දෙකම අපි කියන පරිවෘත්තීය ක්‍රියා කියලා. සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා නැත්නම් ක්‍රියාවලිය අපි හඳුනනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. එතකොට මෙන්න පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදෙන අපේ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බහිස්රාවය කියලා. මොකද්ද? අර විදිහට සෛලීය ක්‍රියාවමගින් නිපද වෙන අපද්‍රව්‍ය අපි කියන පරිවෘත්ති අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා බහිස්රාවය කියලා. මොකක්ද ඒතර බහිස්රාවය කියලා කියන්නේ? පරිවෘත්ති ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට නිපදෙන අපද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. මම ඒකට පැහැදිලි දෙන්න බහිස්රාවය කියන්නේ මොකද්ද කියන එක. ඒතර පුතේ දැන් අපි මිනිසා සැලකුවොත් එහෙම අපි බහිස්රාවයේ සිදු කරන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දහදිය. දහදිය මොකද අපි මේ පරිවෘත්තිය අපිට ඩ්‍රයිවත් කරන බහිස්රාවයේ සිදු කරනවා. දැන් උතර දහදිය අඩංගු වෙන මොනවද? ජලය තියෙනවා, යූරියා තියෙනවා, ලවණ වර්ග තියෙනවා. අයි තමයි අපි බහිස්රාවයේ සිදු කරන අනිත් ක්‍රම තමයි ප්‍රශ්වාස වාතය. දැන් ප්‍රශ්වාස වාතය ලෙසත් අපි දේහනිපදන පරිවෘත්ති ද්‍රව්‍ය බැහැර කරනවා. මොනවද මේ බැහැර කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව, ජලය වගේ දේවල් බැහැර කරනවා. හැබැයි පුතේ මිනිසාගේ ප්‍රධාන බහිෂ්ට්‍රාවී අවයවය වෙන්නේ රුක්ක නැත්නම් අපි කියන වකුගඩු. ඒතර වකුගඩු මගින් තමයි මෙනේ බහිෂ්ට්‍රාවේ කියන ක්‍රියාවලිය ප්‍රමුඛ වශයෙන් නැත්නම් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒතර අපි මෙන්න මේ රුක්ක මගින් නැත්නම් රුක්ක මගින් සිදු කරන හරහා සිදු කරන බහිෂ්ට්‍රාවෙන් තමයි බහිෂ්ට්‍රාවී පල අපි හඳුනන මූත්‍ර කියලා. නේද? මූත්‍ර. ඒතර මූත්‍ර වල මොනවද අඩංගු වෙන්නේ? යූරියා අඩංගු වෙනවා. බැඩිමනක් ජලයේ තියෙනවා. ලවණ වර්ග අඩංගු වෙනවා. නේ? ඒතර අපි ප්‍රධාන වශයෙන් බහිෂ්ට්‍රාවි සිදු කරන්නේ මූත්‍ර ලෙස. එතකොට ඔන්න අපේ දේහයේ තියෙන විවිධ බහිෂ්ට්‍රාවි ඉන්ද්‍රියන් උදාහරණයක් සම නේද? දහදිදාන සමෙන් මේ සම බහිෂ්ට්‍රාවි ඉන්ද්‍රිය. අද පෙනහලු බහිෂ්ට්‍රාවි ඉන්ද්‍රිය ප්‍රශ්වාස වාතරස පරිවිත අපිරව පිට කරනවා. හැබැයි අපි ප්‍රධාන බහිෂ්ට්‍රාවි අවයව වෙන්නේ මොකද්ද? රුක්ක. එතකොට රුක්ක හරහා තමයි පුතේ ප්‍රධාන වශයෙන් පරිවෘත්ති අපිට අපි පිට කරන්නේ මේ මොනවා විදියටද? මුත්‍ර විදියට. මම හිතන්නේ ඔබට දැන් බහිස්රාවය කියන ක්‍රියාවලිය පැහැදිලි ඇති. අපි කලින් සාකච්ඡා කරා වගේම ප්‍රධාන බහිස්රාවි පළ වෙන්නේ යූරියා, ලවණ වර්ග, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. මොන සතුන් ප්‍රධාන බහිස්රාවි පළ වෙන්නේ? යූරියා, ලවණ වර්ග, කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. ඉතිරිපතේ සතුන්ගේ ප්‍රධාන බහිස්රාවි පළ වෙන්නේ අපි සාකච්ඡා කරා වගේම මොනවද? යූරියා, ලවණ වර්ග, කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය. මොනව සතුන් ප්‍රධාන බහිස්රාවි පළ වෙන්නේ? යූරියා, ලවණ වර්ග, කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය. ඉතිරිපතේ සත්ත්ව සිරුරු තුළ බහිස්රාවි සඳහා සකස් වුණු ඉන්ද්‍රිය පද්ධති පිහිටලා තියෙනවා. අපි කලින් සාකච්ඡා කරා වගේම මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවි ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ වකුගඩු හරහා නැත්නම් වකුගඩු මගින්. එතර මිනිසාගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවි ඉන්ද්‍රිය වෙන්නේ වකුගඩු. එතර ශාක බහිස්රාවය සිදු කරනවද? ශාක බහිස්රාවය සිදු කරන්නේ නැද්ද? පුතේ දැන් ශාකවලත් ශ්වසනය සිදු වෙනවා. නේද? ශාක ශ්වසනය කරනවා. එදී කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය පිට කරනවා. ඒ වගේම ශාක ප්‍රභාසාසයෙන් සිදු කරනවා. එහෙදී ඔක්සිජන් වායුව පිට කරනවා. එතකොට මේ ශාකවලත් වාසිදුරු හා පාත්‍ර දින පූටිකර හා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුවත් ප්‍රභාසාසයේදී ඔක්සිජන් වායුවත් පිට කරනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රියාවලියත් නැත්නම් පූටිකර හා ශ්වසනයේදී දෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් ප්‍රභාසාසයේදී දෙන ඔක්සිජන් වායුවත් පිට කිරීම අපිට බහිස්රාවී ක්‍රියාවලියක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මතක තියාගෙන එතකොට ප්‍රභාසාංශයේ තිබෙන ඔක්සිජන් වායුව අපිට පරිවෘත්ති ද්‍රව්‍යයක් ලෙස සලකන්න පුළුවන්. ඔන්න පුතේ අපි අද සාකච්ඡා කරා ජීවය ලක්ෂණ දෙකක්. එකක් උද්දීප්තතාව හා සමායෝජනය. ඊට පස්සේ බහිස්රාවී ගැන අපි සාකච්ඡා කරා. මේ කරුණු පිළිබඳව වඩාත් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් ඔබේ පෙළපත ආශ්‍රයෙන් පෙළපත පරිශීලනය කිරීමෙන් වැඩිදුර කරුණු එකතු කරගන්න. එහෙනම් ඔන්න අද අපි පාඩම අවසන් කරනවා. නැවතත් අපි මේ පාඩම ඉතුරු කොටසෙන් මුණගැහෙන තෙක් පුතේ ඔබට ආයුබෝවන්.